මිළඟට ඉන්දික අනුරුද්ධකරු අමාත්තුමා, ඔබතුමාට විනාඩි 17ක කාලයක් ලැබෙනවා.
ස්තුති මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම 20-23 වර්ෂය සඳහා අධිකරු ජනාධිපතිතුමා මුදල් ඇමතිතුමා විදිහට ඉදිරිපත් කරනු ලැබූ මේ අයවැය කතාව මම හිතන්නේ එවෙනුවෙන් අපිට අදහස් ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාවක් දීම ගැන ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් අපි කියන්න ඕන, අපි අයවැය කතා මේ පාර්ලිමේන්තුවේ මං හිතන්නේ අපි ගණනාවක් අයවැය වෙනුවෙන් කතා කරලා ඇති. ඒ වගේම ඉතිහාසයේ අපේ ගම්වල පැරැන්නෝ එහෙම නැත්නම් අපි අහලා තියෙනවා පාර්ලිමේන්තු අයවැයක් එද්දි සමහර වෙලාවට කඩේ මුදලාලි කඩේට බඩු බාහිරාදී ක්‍රෑෂ් කරලා ඒ අයවැයෙන් බඩු මිල ඉහළ යන ප්‍රතිලාභ ලබා ගන්න. ඒ වගේම ගමේ ජනතාවට ඡන්දදායකයට ඡන්දෙ පාවිච්චි කරපු මිනිස්සයට අපි අහලා තියෙනවා රේඩියෝ එක කනේ තියාගෙන අපිට ලැබෙන වරප්‍රසාද මොනවද, අපි පත් කරලා යවපු අය අපි වෙනුවෙන් කුමන දේවල්ද අපිට ලබා දෙන්නේ, ප්‍රතිලාභ මොනවද. මේ වගේ ලොකු බලාපොරොත්තු එක්ක ඉදිරිපත් කරපු අයවැය ගණනාවක් අපි ඉතිහාසයේ අහලා තියෙනවා. ඒ වගේම අපි පාර්ලිමේන්තුවට ආවට පස්සෙත් මේ හැම අයවැය කතාවකම යම්කිසි තිබුණා වැඩපිළිවෙලක්, එහෙමත් නැත්නම් යෝජනාවලියක් ආකර්ශනීය විදිහට. හැබැයි අධිකරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු ඊයේ දවසේ අයවැය කතාව හොඳම ආශිර්වාදය වෙලා තියෙන්නේ කියලා හිතන් ඉන්නවා විපක්ෂේ. මොකද විපක්ෂේ කල්පනා කරනවා මේ අයවැය මොනවද තිබුණේ, ජනතාවට මොනවද සහන. මම දැක්කා මේ විපක්ෂේ කණ්ඩායම් ප්‍රකාශ කරලා තියෙනවා මේකේ බදු තිබුණා, මේකේ විකිණීම තිබුණා, මේවට ඇර වෙන දෙයක් තිබුණේ නැහැ. හැබැයි අපි ආකර්ශනීය දේවල් අපිට කරන්න පුළුවන් කාලයක් තිබුණා. අපි දන්නවා 2009, 2010, 2011 වැනි කාලවල මේ රටේ යුද්ධය අවසන් වුණාට පස්සේ මේ රටට ලැබිච්ච විදේශ ආධාර, මේ රටට ලැබිච්ච ඉඩකඩ එක්ක විශාල වැඩ කොටසක් කරන්න අයවැය ඉදිරිපත් කරලා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කටයුතු කළා. ඒක අපි දැක්කා. ඒ තුළ විශාල සංවර්ධනයක් රටට ආවා. අධිවේගී මාර්ග ගොඩ නැගුණා. අයවැය කියන දේ ඒ වසර තුළ, එහෙම නැත්නම් ඒ වසර 2-3 තුළ, එහෙම නැත්නම් ඒ වසර 10 තුළ කරන්න පුළුවන් වාතාවරණයක් ගොඩ නැගුණා. හැබැයි එයින් පසුව අද අපි මේ ලෝක දේශපාලනේ ඇති වෙලා තියෙන තත්ත්වය, ලෝක ආර්ථිකයේ ඇති වෙලා තියෙන තත්ත්වය, රුසියානු යුක්‍රේන යුද්ධය මුල් කරගෙන ඇති වෙලා තියෙන ආර්ථික ගැටලුව, ඒ වගේම වසර 2-3 කාලයක් කොවිඩ් වදුරත් එක්ක මේ ලෝකෙට බලපාපු තත්ත්වය, ඒ වගේම අනපේක්ෂිත විදිහට ඒ 2018 වසරේ මුණ දෙන්න සිද්ධ වෙච්ච පාස්කු බෝම්බ ප්‍රහාරය, ඒකෙන් තමයි අපේ රටේ මේ ආර්ථිකමය කඩා වැටීම. විශේෂයෙන්ම අපි හැම වෙලාවෙම කතා කරන්නේ සංචාරක ක්ෂේත්‍රය දියුණු කරගන්න, සංචාරක ක්ෂේත්‍රයට වෙච්ච බලපෑම. මේ හැම එකකටම වර්තමාන ජනාධිපතිතුමාට 23 ඉඳලා මං හිතන්නේ තුමා 40 ගණන් දක්වා, 2045 විතර දක්වා එතුමා සැලසුම් කරලා මේ අයවැය නිර්මාණය කරලා තියෙනවා. ඒ මේ අයවැය කතාව කරන්න කලින් ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා විදිහට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත් කරගද්දී එතුමා යෝජනා කළේ අනිකුත් පක්ෂවලට එකතු වෙලා මට සහයෝගය දෙන්න, මේ රජයට සහයෝගය දෙන්න. එතුමා ජනාධිපති වුණාට පස්සේ සියලු දෙනාට යෝජනා කළේ, මොකද මේක ආණ්ඩුවක්, මේක තනි පක්ෂයක්, මේක තනි ජනාධිපතිවරයෙක් විදිහට ගොඩ දාන්න පුළුවන් තත්ත්වයක් අද නැහැ. මොකද අර පහුගිය මම කියපු කාල වකවානුව තුල සිද්ධ වෙච්ච සිද්ධි මාලාවම ගත්තහම ඒ මාලාව තුල දැවැන්ත කඩාවැටීම අපි දන්නවා. අපි ආර්ථිකය ගැන කතා කරොත් ඕනම කෙනෙක් දන්නවා අපි ඩොලර් බිලියන 20ක විතර 20ක 25ක විතර තෙල් ගෑස් එහෙමත් නැත්නම් අත්‍යවශ්‍ය කිරිපිටි ආහාර ද්‍රව්‍ය බේත්හෙත් පොහොර මේ සියල්ල මේ රට තුලට ගෙනල්ලා ඒ ඩොලර් බිලියන 20ට 25ට අපි උපයන්නේ ඩොලර් බිලියන 10යි 12යි භාගයට භාගයක් හැම වසරකම අපි ණයකාරයෝ බවට පත් වෙලා අපි දැවැන්ත ඉදිකිරීම් කළාට දැවැන්ත අධිවේගී මාර්ග කළාට අපි විශ්වවිද්‍යාල පද්ධතිය ගොඩ නැගුවට අපි අධ්‍යාපන ශාස්ත්‍රයේ පාසල් පද්ධතිය ගොඩ නැගුවට අපි යටිතල පහසුකම් ක්‍රමක්‍රමයෙන් දැවැන්ත ලෙස ගොඩ නගා ගත්තට ඒ කටයුත්ත ඉස්සරහට ගෙනියන්න අපිට අවශ්‍ය කරන මූල්‍යමය තත්වය අපේ රට තුල නැතුව ගිහිල්ලා. ඉතින් මෙන්න මේ කටයුත්ත සකස් කර ගැනීමට දැන් සමහරු විපක්ෂේ නම් කතා කරලා කියනවා මේ IMF එක දිහා බලාගෙනද මේ ගමන යන්න හදන්නේ. ඩොලර් බිලියන 2.9ක් අරගෙන මේ රටට මොනවද කරන්න පුළුවන්? ඉතින් මං හිතන්නේ මේ සමච්චල් කරන්නේ මේ අර මේ තත්වයෙන් බැටකන ජනතාවට දෙන පණිවිඩය මොකක්ද? මේ දෙන පණිවිඩය තමයි මේ හදන ක්‍රමවේදය තුලත් යන්න බෑ කියන එක. අවිශ්වාසය, අවිනිශ්චිතභාවය. ඒක තමයි මේ මතු කරන්න හදන්නේ. ඉතින් මේ කටයුතු තුල විශාල වැඩපිළිවෙලක් මේ පළාත් තුනකට ආර්ථික කලාප නිර්මාණය කරන්න මේ ආර්ථික කලාප තුනක් නිර්මාණය කරගන්නේයි. ඒ තුන නියම කළමනාකාරීත්වයකින් යුක්තව තව වසර 4 5කට 6කට 10කට මේක දියුණු කරන්න පුළුවන් කියන ඉලක්කෙ දිහා බලාගෙන. ඒ වගේම සරසවි ප්‍රවේශයේ 10%කින් ඉහළට ගන්න. සරසවි ප්‍රවේශයේ 10%කින් ඉහළට ගන්න. ඒක අනාගත තරුණයා දිහා බලාගෙන ඒ අධ්‍යාපන ශාස්ත්‍රයේ ගන්න ඒ ප්‍රතිසංස්කරණවල එකක්. ඒ වගේම රාජ්‍ය ණය පාලනය කිරීමට වැඩපිළිවෙලක්. මෙන්න මෙවැනි විදිහට තමයි අද එක්කෙනෙක් කතා කරලා කිව්වා මේ පාස්පෝර්ට් එකට එහෙම නැත්නම් වීසාවලට 120%ක් වැඩි කරලා දැන් මේ රට යන්න යන ජනතාවටත් මේ මොනවද මේ ජනතාවට දෙන පණිවිඩ? දැන් අපි දන්නවා ඒ රටවල් වලට පාස්පෝර්ට් එක හදාගෙන වීසා එක හදාගෙන විදේශ ගත වෙන පුද්ගලයෝ යම්කිසි ඉලක්කයක් ඇතුළේ යන්නේ එක වතාවයි. එතකොට ඒ තුලින් මේ රටට යම්කිසි ආදායම් මාර්ගයක් වැඩි කරගන්න පුළුවන් වෙනවනම් පාස්පෝර්ට් එකට යන 10 120%ෙන් වැඩි කරගන්න එහෙම නැත්නම් 10ෙන් වැඩි කරලා බලන්න කීයද වැඩි වෙන්නේ කියලා. ඒ ප්‍රමාණය වැඩිවීමත් එක්ක ඒ ඔලුගෙඩි ගාන වැඩිවීමත් එක්ක ඒ ලැබෙන ආදායම දිහා බලන්න. ඒක පාවිච්චි කරලා අද අපිට මේ අයවැය සකස් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ධර්ම මූලාසනයේ මන්ත්‍රීතුමනි මේ අපේ රටේ අත්‍යවශ්‍ය දේ දිහා බලලා ඉන්ධන ටික බේත් හේත් ටික කෑම බීම ටික. ඒ නිසා තමයි මේ අයවැය ජනාධිපතිතුමාට ආකර්ෂණීය විදිහට ඉස්සර අපි කතා කරපු මාර්ග කිලෝමීටර් ගණන් ඉස්සර අපි කතා කරපු අර පොදු මහජනතාවට ලබා දෙන ඍජු දීමන මේවා දෙන්න හැකියාවක් නැත්තේ. එදා බැසිල් රාජපක්ෂ මැතිතුමා ඒකට වැඩපිළිවෙලක් හදලා ඒ තුල ක්‍රියාත්මක කරන්න කාර්තුකමයක් හදලා දීලා එක කාර්තුවකට වියදම් කරන්න ඕන විදියක් හදලා දීලා අපිත් වැඩ පටන් ගත්ත 20යි 22 පළවෙනි කාර්තුවේ සාර්ථකව අපිට වැඩ ටික කරගන්න පුළුවන් වුණා. හැබැයි මේ විපක්ෂයේ ඉන්න අය අරගලය කියන එක මහපාරට ගෙනල්ලා සම්පූර්ණයෙන් ආදායම් තත්ත්වේ වට්ටලා සම්පූර්ණයෙන්ම රටට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය දේවල් මිලදී ගන්න අවශ්‍ය කරන දේ සංවර්ධනයට ඕන කරන දේ එහෙම නැත්නම් මේ රටේ අයවැය තුල ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන දේ නැතර නැති කරලා දැම්ම. අද කරන්නේත් ඒකයි. දැන් මම දැක්කා ඊයේ දවසේ 3-4 දෙනෙක් ගිහිල්ලා මොකද සම්දානයකට බැඳිලා තියෙනවා. මේ ජනතාව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු කරලා එවන්නේ විපක්ෂය ඉඳගනී කියලා හිතලා නෙමෙයි. ජනතාව වෙනුවෙන් දෙයක් කරයි කියලා. හැබැයි මේ තියෙන මැතිවරණ ක්‍රමයේ උඩ තමයි පක්ෂ විපක්ෂ කියලා තෝරන්නේ. හැබැයි මේ 225ම ඇතුළට ආපුහම ඒ මිනිස්සයාට ගමට ගෙනියන්න මොනම හරි දෙයක් දෙනවා. අපි අර කියන മന്ത്രി ප්‍රතිපාදනය එහෙම නැත්නම් විමධ්‍යගත ප්‍රතිපාදනයේ හරි 225ට ඒක ආණ්ඩුවට විතරක් කියලා දෙන්නේ නැහැ. ඉතින් එහෙම තියේදී කොහොමද ගිහිල්ලා කොහොමද
ඔබන්තුමා
ගරු මුලාසන අඩු මන්තුමනේ ඔය කියන විමධ්‍යගත මුදල් ඉන්දික අනුද්ද කරු ඇමැත්තුමා මේ 2022 හත පහක්වත් විපක්ෂ මන්ත්‍රීවරුන්ට මම හම්බෙලා මම දන්නා ඔබතුමාට හම්බෙලාද කියලා ඊයේ අගමැතිතුමා ඉදිරිපත් කර ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොහෙවත් සඳහන් වෙලා නැහැ ලබන අවුරුද්දට ඒ මුදල් හම්බෙනවා කියලා. ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුවේ 225ට ඉතිහාසයේ බරපතලම අසාධාරණ වෙච්ච වසර දෙක මේ අවුරුද්ද දෙක.
හරි මෙහේ දැන් ගරු මන්ත්‍රීතුමා ලඝු කරගන්න එපා අවුරුද්දකට දෙකකට. මේ කතා කරේ ඉතිහාසයේ ඉඳලා මේ ක්‍රමවේදය ගැන. ඒ නිසා පාර්ලිමේන්තුවට එන අයට කියන්න බෑ දැන් අපි ස්වාධීනයි කියලා. පාර්ලිමේන්තුවට එන අයට කියන්න බෑ අනේ අපි විපක්ෂය කියලා. මොකද මේ පාර්ලිමේන්තුවට ආපුහම යම්කිසි මන්ත්‍රීවරයෙකුට තියෙන කාර්යභාරයක්. ඒ කාර්යභාරය කියන්නේ කඩේ යනවා කියන එක නෙමෙයි. ඒ කාර්යභාරය කියන්නේ ජනතාව වෙනුවෙන් වගකීම් ඉටු කරනවා කියන එක. අද ඒක නෙමෙයි කරන්නේ. අද කරන්නේ ගිනි තියන එක. අනේ අපි ඔය ගොඩේ නැහැ. අනේ අපි ඉන්නේ විපක්ෂේ. අනේ අපි ඉන්නේ ස්වාධීන. අනේ අපි ඉන්නේ දැන් වෙන පැත්තක. අනේ අපි දෙකටම නැති පැත්තේ ඉන්නේ.
අනුරාධපුරේ
මේ වගේ අර මේ ගම් වතුරට ගහන් එන පොල්ලිලි වගේ අය ආපුහම පාර්ලිමේන්තුවට ඔය වගේ දේවල් වෙනවා. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. ඔවා මේ ගම් වතුරට ගහගෙන ඉන්න පොල්ලිලි වගේ ඒගොල්ලන්ට ජනතාවට වගේ කියන්න ඕන කියලා හීනකින්වත් හිතෙන්නේ නැහැ. මං ඕගොල්ලෝ වගේ අය ගැන නෙමෙයි කිව්වේ. මේ අද මහාචාර්යවරේ කතාවක් පවත්වලා කිව්වා මේ රාජ්‍ය පෞද්ගලික හවුල් ක්‍රියාකාරීත්ව ආයතන කියන වැඩසටහන ගිය සැරේ අතුරු අයවැයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළා. නමුත් ඒක ගැන කිසිම කතාවක් මේකේ නැහැ කියලා. ඒකට සියලු වැඩපිළිවෙළවල් මේ අයවැයට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අයවැය 2023 කතාවේ 41 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිව මේක ගැන කියනවා. ඒ නිසා මම කියන්නේ දැන් මේ ස්වාධීන වෙලා එහෙම නැත්නම් විපක්ෂයට ගිහිල්ලා ඇඟ බේර ගන්න වෙලාවක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමා. මේ වෙලාවේ ජනාධිපතිතුමා අපි පැහැදිලිව හැමදාම කියන දෙයක් අපි ජනාධිපතිතුමා නියෝජනය කරන දේශපාලන කඳවුර නෙවෙයි. හැබැයි අපි අද මොකද කරන්න ඕනේ? අද මේ රට වැටිලා තියෙන්නේ මේ ඉන්දික අනුරුද්ධ පාර්ලිමේන්තුව ආපු හින්දාද? අද මේ රට වැටිලා තියෙන්නේ මේ ඉන්න ආණ්ඩුවේ ආණ්ඩු කරන හින්දාද? මේක ඉතිහාසයේ ඉඳන් සිද්ධ වෙච්ච දෙයක්. එක කණ්ඩායමක් මේ 100-3 ඉඳගෙන කියනවා මේ අවුරුදු 70 ගානක 31 කරපු කෙරුම් කෙවුම් කියලා. හැබැයි ඒගොල්ලොත් ඔය 70 ගානෙම 70 88 මේ 20-22 දිගට හරහට ඒගොල්ලොත් කරේ සමාජ ගිනි තියන එක, සමාජ වෛර හැදෙන එක. දැන් මෙතන අද කතා කරද්දි කියනවා ශ්‍රී ලංකන් විකුණුවට කමක් නැහැ. හැබැයි රක්ෂණ සමාගම විකුණන්න එපා. එහෙම නැත්නම් හිල්ටන් එක විකුණන්න එපා. ඉතින් දෙයි හාමුදුරනේ අපි කියන්නේ රටේ තියෙන දැවැන්තම වෘත්තීය සමිති ටික තියෙන්නේ ඔය පක්ෂේ ජනතා විමුක්ති පෙරමුණේ. විදුලි බල මණ්ඩලය ගත්තත්, ගුරු සංගමය ගත්තත්, එහෙම නැත්නම් වෙනත් සමිති සමාගම් ගත්තත්, ඉතින් ඇවිල්ලා එක කොටසක් අරන් වගකීමෙන් වැඩ කරන්න කියන්නේ නැහැ, කඩා කප්පල් කරනවා. ආයෝජකයේදී කඩා කප්පල් කරනවා. ඒ නිසා මෙන්න මේවායින්ද තමයි මේ රට විනාශ වෙලා තියෙන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයා ඉන්න කාලෙත් අපි දැක්කනේ. එතුමා ඇමතිවරයා විදියට ඉද්දී අපි දැක්කනේ මේ අපේ මන්ත්‍රීතුමෙක් කලින් කිව්වා. සංස්කෘතික අරමුදල නැත්තටම නැති කරා. ජනාධිපතිතුමාගේ අවසරයෙන් සංස්කෘතික අරමුදලෙන් අගමැතිවරයා තමයි ඒකේ මේ බාරකාරයා වෙන්නේ. එතුමා අවස්ථාව දුන්න දිගට හරහට මුදල් ටික අරගෙන විනාශ කළා. එක්කෙනෙක් දෙන්නේ 10 දෙනෙක් 15 දෙනෙක් දාන්න ඕන. මෙතුමා කටයුතු කරන නිවාස අධිකාරියේ දිතන් 100 පිරෙව්වා, 1000 ගණන් පිරෙව්වා. ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සිමෙන්ති ටික අරන් ගිහිල්ලා අම්මගේ අප්පගේ බූදලේ වගේ රටවටේ බෙදලා දැම්මා. ඒවා උපයන්නේ කොහමද, හොයන්නේ කොහමද කියලා බැලුවේ නැහැ. අද කතා කරනවා විනාශය, දූෂණය, නාස්තිය. එතුම තරම් මං හිතන්නේ නාස්ති කරපු පුද්ගලෙක් නැහැ. ඈ තාම කටවුට් පෝස්ටර් කාර්යාලවල. ඉතින් මේ විනාශේ. ඉතින් ඒ නිසා මේව බලාගෙන ඉන්න බැරුව අද තර්ක විතර්ක නෙවෙයි කරන්න ඕනේ. අද අපි ඉල්ලන්නේ මෙච්චරයි. මේ අයවැය තුල ගෙනල්ලා තියෙන සුබවාදී ඒවා දිහා බලන්න. හැබැයි මේ අයවැය තුල මේ තියෙන දේවල් මේ ප්‍රතිහුවගත කිරීම විකිණීමක්ම කියලා හෙට ඉඳන් ගමට යන්න එපා හනුමලා වගේ. මේක විකුණනවා අරක විකුණනවා මේ ප්‍රතිහුවගත කිරීම අපි දැක්ක විදුලි බල මණ්ඩලයේ ප්‍රතිහුවගත කරන්න යන්නේ කොහොමද කියලා. තෙල් සංස්ථා ප්‍රතිහුවගත කරන්න යන්නේ කොහොමද කියලා. ඒ සියලු දේවල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා කැබිනට් මණ්ඩලෙ ඉදිරිපත් කරලා නීතිපතිවරයාට ඉදිරිපත් කරලා ක්‍රමයක් වැඩපිළිවෙලක් ඇතුව තමයි ඒ කටයුතු කරන්නේ. එහෙම නැත්නම් පිටිපස්ස පැත්තෙන් එන්න කියලා පිළිකන්නේ එන්න කියලා මේවා ලබා දෙන වැඩපිළිවෙලක් නැහැ. ඉතින් ඒ නිසා මේවට ජනාධිපතිතුමාට ඕන කරන සහයෝගය දෙන්න මේ වෙලාවේ රට වැටලා තියෙන තැන අපේ වගකීම් අනුව අපි අරගෙන කටයුතු කරන්න. ඒ කටයුතු කිරීම තුළ පාර්ලිමේන්තුවක් විදිහට මේවට වග කියන්න සියලු දේවල් වලට ගැළපෙන ආකාරය. එහෙම නැත්නම් ජනාධිපතිතුමාට තිබුණ අරක දෙන්න මේක දෙන්න අර වර ප්‍රසාද දෙන්න මේ වර ප්‍රසාද දෙන්න කොහොම හරි අල්ලගෙන ඉන්න බලය අල්ලගෙන ඉන්න උදව් කරන්න. ඒ වගේ නාවේ නැහැ. එතුමා දීර්ඝ කාලීනව බලපාන මේ අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ ටික ගෙනාවේ. ඒ නිසා මේ අයවැය තුලේ ප්‍රතිසංස්කරණ ටික හරියට කරගත්තාම 23 24 වෙද්දි උත්තර බලන්න නෙමෙයි එතනින් එහාට ගියාම අපිට උත්තර බලන්න පුළුවන් ගේ. ඉතින් ඒ නිසා මම යෝජනා කරන්නේ මේ අයවැය තුල වර්තමානයේ තියෙන ආර්ථික අර්බුදයටත් සමාජීය ගැටලුවටත් එහෙම නැත්නම් දේශපාලනික ගැටලුවටත් යම්කිසි උත්තරයක් යම්කිසි පිළිතුරක් සොයා ගැනීමේ අරමුණින් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු අයවැයක්. මේක සඳහා මම හිතන්නේ ආණ්ඩු පක්ෂයේ විදිහට අපි සහයෝගය දෙනවා. අපි යෝජනා කරන්නේ ආණ්ඩු පක්ෂයේ විදිහටම නෙවෙයි පාර්ලිමේන්තුවක් විදිහට අනාගතයේ දිහා බලන පුද්ගලයෙකු විදිහට සියලු දෙනාගේ සහයෝගය මේකට දීලා රටට ජනතාවට ආදර්ශයක් වෙලා. මොකද මේ අයවැය සම්මත වුණා කියලා එහෙම නැත්නම් මේ අයවැය සම්මත නොවුණා කියලා මහ විප්ලවයක් වෙනව නෙමෙයි. හැබැයි මේ අයවැය සම්මත වෙච්චාම රටේ ජනතාව හිතයි මේ ඉන්න 225 යම් කිසි දෙයක් කරන්න උත්සාහ කරනවා කියලා. ඒ නිසා ඒක වෙනුවෙන් කරන්න සහයෝගය ලබා දෙන්න කියලා සියලු දෙනාගේ ඉල්ලන බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යවනි. I wish to announce that this house cordially welcomes to delegation from the People's Republic of China headed by His Excellency Lin Songting, President of the Chinese People's Association for Friendship with Foreign Countries, now present at the Speaker's Gallery. Meelangatta Vipakshe Venuen Karu Rohana Bandara Mantri Tuma Batumata Vinadi 16 කාලයක් ලැබෙනවා.
මුලාසනයේ ඔබන ගරු මන්තුමනි, මං හිතුවා 2023 අයවැයට වචන කීපයක් ඉදිරිපත් කරන්න කලින් මේ පහුගිය යුගයේ මේ අවදානේ අයවැයට යොමු කළ යුතුව තිබිච්ච කාරණා කීපයක්. මේ පත්තරවල කියපු දේවල්. එක පත්තරයක තියෙනවා සුදු ලුණු ගෙඩිය නැතුව බික්කිල්ලන තැන් ඉල්ලගෙන එනවා. ඒ වගේම තියෙනවා මිරිස් කුඩු ග්‍රෑම් 10ක් ඉල්ලනවා. ලුණු ගෙඩිය තුනට පල්ලා තුන් වේලට කන වත්තේ ජීවිතේ. ඊට පස්සේ අයතනක තියෙනවා ගින් නිංගල උමා ඔය තල් ගල් පිටිය යෝධවැව වැඩ 4කට යටකල කෝටි 929ක් වතුරේ. ඊට පස්සේ තව පත්‍රයක තියෙනවා OIC ලා 184න් 182ක්ම දේශපාලන පත්වීම්. ඊට පස්සේ 250ට ගන්න තිබිච්ච එන්නතට රුපියල් 40,000ට අරගෙන කෝටි 7ක් වතුරේ. ඊට පස්සේ මෙරට සමාගම් දෙකක් චීන සමාගම් වලට ගෙවු කෝටි 240ට කාබනික පොහොර තාම ලැබිලා නැහැ. ඉදිකිරීම හොනොරොච්චෝලේ බලාගාරයේ මාගම්පුර වරායේ ඉදිකිරීමට ගත් කෝටි 28,000ක ණය මූල්‍ය ප්‍රකාශනවල නැහැ. ඊට පස්සේ අර්ථ සාධකයේ බිලියන 5ක් වතුරේ. එතකොට අද දවසේ මේ කියන කාරණාත් එක්ක මෙව්ව පියවගන්න කටයුතු කරනවා වෙනුවට අද අපේ ගරු ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු අයවැය ගැන මොකද්ද කියන්න තියෙන්නේ? ඒක ඉදිරිපත් කරනකොට අපිට කියන්න තියෙන්නේ ත්‍රිලෝක විජේපත්‍ර පවන්සලන ලෝකේ වයි වර්ණ සීන පෙවෙනවා. තනිකර ජනතාවට සහ පොට්ටුවේ මේ മന്ത്രിවරුන්ට සීන ලෝකයක් මවපාපු අයවැයක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ ගවම ඒ කට්ටිය දැන් කතා කරනවා අපි අහගෙන ඉන්න මේ කතිකෝ ගණනාවක්ම මට පුදුම හිතෙන මේ කණ්ණාඩියක් ඉස්සරහා ඉඳගෙන කතා කරනවද තමන් ගැන කිය. 2015 මේ රටේ සම්පූර්ණ ආපු දේශපාලන ක්‍රමයේ උඩු යටිකුරු කරලා මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකම එකම තලයකට ඇවිල්ලා මේ රටේ දේශපාලන ව්‍යුහය වෙනස් කරගෙන අලුත් ගමනක් යන්න පාර හදනකොට ඒකට විරුද්ධව මේකේ නැති එකක් මොකද්ද එකක්
ඒකාබද්ධ විපක්ෂයක්ද මොකක්ද දෙකක් කියලා අටවගෙන පැත්තකට වාඩිලා ඉඳගෙන අර කියපු ගෙනාවු හැම දෙයකටම විරුද්ධව කතා කරපු මේ උත්තමයෝ ටික දැන් ඉඳගෙන කියනවා මේක මේ දේශපාලනය කරන්න ඕන වෙලාවක් නෙමෙලු. එදා තමුන්නාන්සලා හරියට මේක අවබෝධ කරගෙන උදව් කරලා තිබුණා නම් අද මෙරට මේ තත්ත්වයට වැටෙන්නේ නැහැ. ඒ දේවල් කරන්නේ නැතුව තමුන්නාන්සලා පුළුවන් වෙලාවේ රටේ ආර්ථිකය ගොඩනගා කාලා 2015 වෙනකොට ආර්ථිකය කාලා විනාශ කරලා නත්නත්තර වෙන්න තිබිච්ච වෙලාවේ 2015 රටේ වාසනාවට අපි යම් කිසි කැපවීමක් කරලා ওই කට්ටියගේම මහලේ කම්බරයා ගිරල්ලා මෙරටේ ජනාධිපති බවට පත් කරපුවාම ඒ ජනාධිපතිවරයාත් එක්ක අත්වල් බඳගෙන මේ රට එකතු වෙච්ච එකඟ වීම අරගෙන යන්න කටයුතු කරන්නේ නැතුව මේකේ ඇතුලේ යකා නටලා මේකේ මයිට්ටික කඩන්න ගිහලා අතපයත් කපාගෙන ඔට්ටු වෙච්චි මේකේ ඇතුලේ රෑ නිදාගත්තු උදවිය තමයි අද කියන්නේ විපක්ෂයේ විදියට මේ වගකීමකින්ද හැසිරෙන්නේ කියලා. ඒ නිසා මේ කතා කරන හැම කෙනාම තමන් කණ්ණාඩියක් ඉස්සරහ ඉඳගෙන තමන්ටම කියා ගන්නවා කියලා මේ හිතාගන්න. දිට්ඨ ධම්ම වේදිනේ කර්මය ගැන කතා කරනවා. දිට්ඨ ධම්ම වේදිනේ කර්මය අද පරිසම් දිලා තියෙන තමුන්නාන්සලට. අද සංස්කෘතික අරමුදලේ හොරකම ගැන කතා කරනවා. හැබැයි ඉස්සරලා කිව්වේ මහ බැංකු හොරකම ගැන. මහ බැංකු හොරා මුල් පුටුවේ තියාගෙන මහ බැංකු හොරා රැක රැක අද සංස්කෘතික අරමුදලේ මේ හොරා කාලා අරගෙන ගිහිල්ලා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ගෙදරවල හදාගෙනද? එතුමා මේරටේ සංස්කෘතික අරමුදල පාවිච්චි කරලා වේගෙන් ඒ විහාර විහාරස්ථානටි ගොඩනගාගෙන ඒ කටයුතු කරනකොට එදා ජනාධිපති වර්ණේ වෙලාවේ රජිත් ප්‍රේමදාස මහත්මයා පරාජය කරන්ඩ ඔබතුමාලත් එක ගහගත්තු එකඟතාවයේ ඩීල් එක තමයි එලිපිට තියෙන්නේ. ඒ හදාගත්තු එකඟතාවය තුළ රනිල් වික්‍රමසිංහ එළියට දාපු කාරණයක් එතුමා අස්සම් කරන්නේ නැතුව කල්ලලා ඇතුව තමන් වීදම් කරලා එතුමාගේ අනුමැතිය දෙන්න තිබුණා. ඒවා වීදම් කරලා තමයි පහුවේ කාලේ හිටපු අකිල විරාජ් කාර්යවසුමුත් වැඩ කරලා තිබුණේ. ඒ විදිහට තමයි. හැබැයි අකිල විරාජ්ගේ රස්සම් කරපු මෙතුමා සජිත් ප්‍රේමදාස පරාජය කරන්න ඕනින්ද සජිත් ප්‍රේමදාසට විරුද්ධව මඩ ප්‍රචාරයක් හදන්න ඕනින්ද සංස්කෘතික අරමුදලේ දේවල් අත්සන් කරලා තිබුණා. හැබැයි අනිකුත් සියලුම කමිටුවේ සමාජිකයෝ අත්සන් කරලා තිබුණා. ඒ නිසා අද ඒක අල්ලගෙන මේ හොරකම් කර අය කියලා කියනවා. හොරකම් කරපු මිනිස්සු තමයි රැකගෙන ඉන්නේ. අද හොරු ඔක්කොම එකතු වෙලා එක ගොඩකට වැටිලා හොරාකම් නැති මිනිස්සු ටිකට චෝදනා කරගෙන ඉන්නවා. අනිත් පැත්ත අපි දැක්ක අර අනිත් අර ඇමතුමා 27-2 යටතේ අපේ නායකතුමා ඇවිල්ලා මෙරට දැවෙන ප්‍රශ්න ජනතාවගේ ප්‍රශ්න පාර්ලිමේන්තුවේ හමුවේ හවන්නකොට එයාලට හරි වේදනයි කරන්න අහගෙන ඉන්න හරි අමීරි එයාලට හරි හිරිකිතයක් දැනෙනවා තමන් කරන ගොංකම් ඔලොමොට්ටලකම් පාර්ලිමේන්තුවේ මෙතුව පෙළන දෙන අද අයවේ සජිත් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් කරනකොට 27-2 යටතේ අපේ ගරු නායකතුමා ඉදිරිපත් කරපු බොහෝ දේවල් අද ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම අද අනිත් පැත්තෙන් මෙතුමා කියනවා මේ අයවේ ඇස්සේ දැන් කියන්නේ රටේ මේ අවුරුද්ද ගවසන් වෙනකොට 107ක 8ක ආර්ථික වර්ධන වේගයකට අපි ළඟා වෙනවලු. කොහින්ද අපි මේකට hina වෙන්න ඕන? මහා බැංකුව කියනවා 109කින්වත් අපේ ආර්ථිකය කඩන් වැටේ පල්ලහැට කියලා. මෙතුමා කියන ආර්ථිකයේ 7ක 8ක අතර ආර්ථික වර්ධන. ඉතින් හොඳයිනේ එහෙම වෙනවනම්. එහෙම වෙනවනම් අපි රටේ ලෝකේ සංවර්ධන ලෙවල් එකේ තියෙන රටක ආර්ථික වර්ධන වේගයකට අපිට යන්න පුළුවන් නම් අනේ අපි මේකට අත් දෙකම උස්සලා අත උස්සලා මේකට සහයෝගය දෙන්න ලැහැත්. හැබැයි මේක පට්ටපල් බොරුවක්. ඒකට යන්න පුළුවන් දක්තයන්, ඒකට යන්න පුළුවන් සාධනීය වැඩපිළිවෙළ මේ වේ ඉදිරිපත් කරපු ලියවිල්ල තුල නැහැ. ලස්සන වචනමාලාවක් තියෙනවා. වචනමාලාව විවරණ කොට අවසානයේ යම් කිසි මුදලක් දාන්න මිලියන 20යි, මිලියන 10යි, මිලියන 5යි, මිලියන 50යි. වචනමාලාවක් ලස්සනට ඉදිරිපත් කරලා අවසානයේ මුදලක් ටිකක් වෙන් කරපුවාම දැන් මේ තමයි මේ රටේ සුඛිත මුක්ත කරන අයවැය කියලා. අද රටේ දේශ අද රටේ එකම තියෙන ව්‍යාපාරය මොකද්ද? අද මේ රටේ ව්‍යාපාර කරපු සියලු දෙනා තමන්ගේ මුදල් ටික අරගෙන ඇවිල්ලා මහා බැංකු බැඳුම් කරවල තැන්පත් කරමු. අද ලංකාවේ විදේශ ව්‍යාපාර කරන එකම ආයතන ශ්‍රී ලංකා රජයේ පමණයි. ශ්‍රී ලංකා රජයේ මෙරටේ සංසරණ විවිධ මුදල් සියල්ලම අරගෙන ඇවිල්ලා අද රටේ භාණ්ඩාගාරයට ඇතුළට අරගෙන තියෙනවා. අරගෙන මොකද කරලා තියෙන ව්‍යාපාර? අරගෙන තියෙන එකම දේ තමයි රාජ්‍ය සේවකයාගේ විශ්‍රාමිකයාගේ වැටුප්පිය උපයෝග. අද තාවකාලික තෘප්තියක් තුමාලා ලබාගෙන ඉන්නවා. තව මාස දෙකක් තුනක් යනකොට මේගත්තු බැඳුම් ගොරවල කාලය කල්පිරනවා. ඒ කල්පිරුණාට පස්සේ ඒ පොලියත් එක ගෙවන්න පුතුමාලා කොහොමද සල්ලි අම්බු කරලා තියෙන්නේ? ඒකට දැන් අද එක යෝජනා අවිකිරීමක් කරලා තියෙනවා. මෙරටේ පාඩු ලබන ව්‍යාපාර නැත්තම් පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරනවා කියලා මෙරටේ ලාභ ලබන එකක් තමයි අද පාඩු ලබන එකක් තියෙනවා. අපි ශ්‍රී ලංකන්නේ එයාලයින් එක ගැන අපි කියන්නේ නැහැ, දොස් කියන්නේ නැහැ. ඒක ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ. ඒක මේ ඒක ප්‍රතිව්‍යුහගත කරලා ලාභ කර ලැබෙදි ආයතන ඔය රාජපක්ෂ නඩේ තමයි නැවත තමන්ගේ නඩ පිටින් රටවලට යන්න වන්දනාව යන්න බැරි වෙනකොට ඒවා නැවත පෝරගත්තේ. ඒ කරලා මේ පාඩු මෙරටේ ජනතාව පිට පැටවුව ඒ උත්තමය තමයි. හැබැයි ඒක අපි නැවත ප්‍රතිව්‍යුහ කරනට විරුද්ධ නැහැ. හැබැයි ඒ මුලාවෙන් මෙරටේ ටෙලිකොම් එක, මෙරටේ මහා අපේ හිල්ටන් එක, ඒ වගේම බෝටර් සේජ් එක මේ වගේ ආයතන මේ හේ හරහා රින්ගගෙන කියලා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මේ 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 මේවායින් තමයි මේවා ටික පියව ගන්නද ඒකෙනුත් හැබැයි මේ දෙවෙන ප්‍රශ්න ටික විසඳන්න හම්බෙන්නේ නැහැ ඒ නිසා අද මේ උද්දමනයේ උඩට යන එකට දැන් අද తాවකාලික මුදල් සංසරණ රට තුල වෙන එක හකුලොල එළියට අරගෙන රජයට අතුරු ගෙනලා තියෙනවා හැබැයි රජය නැවත මේවා කල්පිනුට ගෙවන්න ඕනේ ඒ ගෙවන්න යනට රජය කොහින්ද මේවා උපයෝගගෙන තියෙන්නේ රජයට තියෙන එකම විසඳුම වෙන්නේ මුදල් අච්චු ගැහිම පමණයි අද తాවකාලික උද්දමනයේ පාලනය වෙලා තියෙන්නේ මේ රට තුල සංසරණ වෙච්ච මුදල් ටික අරගෙන ඇවිල්ලා මේ විදියට තමන්ගාව තැම්පත් කරගත්තු හින්දා විතරයි හැබැයි හෙට දවසේ නැවත මේ මුදල් ටික අහපව් ගෙවන්න සල්ලි අච්චු ගහනවා ඇරෙන්න ආණ්ඩුවට වෙන විකල්පයක් නැහැ අද ත්‍රිලියන 5ක් ණය ලබා ගත යුතු තියෙනවා මේ අය වැහි ගියේ පියවන්න කොහින්ද ණය ගන්න පුළුවන් ආණ්ඩුවට ජාත්‍යන්තර වශයෙන් ණය දෙන එක ආයතනයක් ගැන කොහරි ඔබතුමාට දැන් කියන්න පුළුවන්ද IMF එකේ ගානේ දඩ ගාගෙන බඩ ගාගෙන යනවා අපි කලින් කිව්වා දැන් ඵලයව් දැන් ඵලයව් දැන් ගිල්ල කතා කරගත්තොත් මේක අපිට ගන්න පුළුවන් කියලා ඒ වෙලාවේ පම්පෝරි ගැව්වා අපිට IMF එක ඕනේ නැහැ අපි නියම වෙලාවට ණය ටිකක් ගෙවනවා කියලා අර කබ්‍රාල් කියන ඔල මොට්ටල තකතිරු දැන් අදගෙන පොත් ලියනවා අද පොත් ලියලා තමන්ගේ බැරියාව තමයි පොත්ේ ලියන්න ඕනේ අද පොත් ලියලා කවුරු ගැනද කියන්නේ ආර්ථික ඝාතකයෝ උත්තමයෝ ටික ඔතු බලන්නේ එතකොට එතුමලා කිව්වේ කයිය ගැහුවේ අපිට ණය ටික ගෙවන්න ඕන තරම් හැකියාව තියෙන අපි බය නැහැ අපි ගෙව්වා කියලා ගෙව්වා තමන්ගේ තව නාට්‍යයෙන් ගත්තු නැත්නම් තමන්ගේ හිතවතුන්ගෙන් ගත්තු අර ඩොලර් බිලියන මිලියන 500 නම් ගෙවලා දැම්ම මොකද ඇයි නැත්නම් නායකයාගේ උදහසට ලක් වෙන හින්දා ඒ 500 විතරක් ගෙවලා දැම්ම ඒ නිසා මේ දේවල් කරන්න නැතුව කටයුතු කරපේ අද ප්‍රතිඵලය නියම වෙලාවේ IMF යන්න නැතුව කටයුතු කරලා අද දැන් නන්නත්තාරේ හතර ගාති වැටිලා රට බංකොලොත් කියන ලේබල් එක වැටුණාට පස්සේ ගිහිල්ලා දැන් ණය ප්‍රතිවිගත කරගන්න බැරුව දාන්න ණය ටික ප්‍රතිවිගත කරගන්න දැන් ඇවිල්ලා පහුගේ කාලේ අරගලයට ගහනවා වගේ මෑහිට චණ්ඩියා කියලානේ කිව්වේ ඉස්සර කියලා තමයි ජාත්‍යන්තරය හැබැයි දැන් මෙයා ක්ලීන් වෙලා ඉන්නේ අරගලේ ක්ලීන් කරන දක්ෂයා හොරු ටිකේ තියෙන ලේබල් ටික ගලවලා ක්ලීන් කරන දක්ෂයා විජ හොරා කියලා කියපු මෙරට දූෂණේ වංචා සියල්ලම අද ක්ලීන් කරලා ආරක්ෂා කරන දක්ෂයා හැබැයි මෙතුමා ජාත්‍යන්තරයට චීන දැන් අපි දැක්කා මෙතුමට ආපේ ආවා චීන තානාපතිතුමාලා එතුමලගේ එක ඉස්සරහට යවනවා පුළුවන් ද කියලා මේ අරගලේ පාලනය කරා වගේ චීනටත් ගිහලා පොඩි සද්දයක් දාලා අර තමන්ගේ mantri එකතු කරගන්න පුළුවන් mantri ප්‍රමාණයක්වත් නැහැ එක්සත් ජාතිව අර කොහෙද අපි නමක්වත් දැකලා නැති කොහෙද මෙහෙ බදුල්ල පැත්තේ මොකද්ද ප්‍රාන්ස් සභාවක മന്ത്രിවරියක් එක තුන්දෙනෙක් හතර දෙනෙක් දේවල චීන තානාපතිකාරය ඉස්සලා තර්ජනය කරනවා අපේ ණයටික ප්‍රතිහෝගත කරන්න කැමති වේව් කැමති වේව් ඉතින් දැන් චීනේ මං හිතන්නේ ජනාධිපතිතුමා මේ දැන් බය වෙලා වෙන්නද මේ කට්ටිය වන්නේ නැත්තේ මේ ණයටික ප්‍රතිවිහෝ කරගන්න අනේ ගිල් අරුන්ට අරුන් නැත්තම් අපිට මෙරට යයි දේශ ලෝකේ ඉන්න හම්බෙන්නේ නැති වෙයි ශ්‍රී ලංකාවේ මහ බැඩ්ඩෙක් ඉන්නවා අපිට තර්ජනය කරනවා ඒ හින්දා අනේ ගිහිල්ලා කතා කරලා මේක සාමදානෙන් ගොඩ දාගනින් කියලා වෙන්නේ නැති මං හිතන්නේ ඒවලා තියෙන්නේ ඒ නිසා මේ වගේ ඔලොමොට්ටලකම් කර කර තමයි අපි හිතන්නේ මේ රටේ ආර්ථිකය ගොඩනගන්න හදන්නේ හැබැයි ඒ වගේම අද අපි දැක්ක පහුගිය දවස්වල මේ රටේ අධ්‍යාපනය ගොඩනගන්න අධ්‍යාපන ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න අපේ රටේ ජනාධිපතිවරු ගෙන්නුවේ කවුද මේ රටේ අපේ ග්‍රාමීය මට්ටමේ විද්‍යාලවල තියෙන ප්‍රශ්න අපේ අධ්‍යාපනයේ තියෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න ගෙනාව තමන්ගේ ආදි ශිෂ්‍යයා වෙච්චාම තමන්ගේ විශ්වවිද්‍යාලේ රාජකීය විද්‍යාලේ දරුවෝ ටික ගෙනාව. අපි ඒ දරුවොන්ට දොස් කියන්නේ නැහැ. ඒ දරුවෝ ගැවිලි දෙටපත් කරපු යෝජනාව එතුමලගේ පැත්තෙන් සාධාරණයි. හැබැයි ඒ ගෙනල්ලා ගත්ත එකෙන් එතුමා ඒ යෝජනාව ඒ කට්ටිය ගෙනාව යෝජනාවෙන් අද ඒක අයවැයට ගෙනල්ලා තියෙනවා. අයවැය හරහා ක්‍රියාත්මක කරන්න යනවා. අර දිස්ත්‍රික් පදනම් මත ගත්තේ ගත්තු දරුවන්ගේ ප්‍රමාණය කෝටා එක අඩු කරලා අර මේ අපේ කොළඹින් දන්නවනේ දක්ෂ රාජකීය එහෙම ඉන්නේ ලංකාවේම දක්ෂ ටික එකතු කරගෙන ඇවිල්ලා මේකට දාපුවාම මේ ඉස්කෝලේ තියෙන සියලු පහසුකම් එක්ක ඒ දරුවෝ විභාගේ වැඩි ප්‍රතිඵල ගන්නවා ලකුණු වැඩිපුර ගන්නවා හැබැයි ඒ දේවල් ගන්නෙ මේ කට්ටියට තියෙන වැඩි පහසුකම් නිසා ඒ වගේම අනිත් පැත්තේ ලංකාවේ හිටපු දක්ෂයෝ නිසා හැබැයි ඒ කට්ටියගේ අවශ්‍යතාවය උපුර ගන්න එදාගෙන අපු ඒක සාකච්ඡාවේ ප්‍රතිඵලයක් විදියට අද රනිල් වික්‍රමසිංහ මහත්මයාට උත්තර දෙනවා හැබැයි මේ රටේ දුක් විඳින පාසල් දරුවෝ ගැන කිසිදු හැංකන් දීමක් නැහැ ඒ දරුවන්ට විශ්වවිද්‍යාලයට එන්න තියෙන අවස්ථාවත් අහුරන්න අද කටයුතු කරන රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක් විදියට රාජකීය දරුවන්ට සැලකුවා කියලා හිතාගෙන වෙන්න ඇති මෙරට අධ්‍යාපන ප්‍රශ්න විසඳුවා කියලා හිතාගෙන වෙන්න ඇති ඒ කටයුතු කරන්න ඒ කරලා ඉවරලා එතුමා ග්‍රාමීය පාසල් වලට ගොඩනගන්න ග්‍රාමීය පාසල් වල දුෂ්කරතාවයන් වල මුදවන්න එතුමා කතා කරන්නේ මොනවද එතුමා කියනවා රෝහ මෙව්වා අපි වැසිකිලි පද්ධති ගේනවලු 139ක් පළාත් පාසල් වලටයි 123ක් ජාතික පාසල් වලට. එතකොට 162යි. ඒකට වෙන් කරන්නේ මොකද්ද? මිලියන 20යි. මිලියන 200යි. එක පාසලකට ලක්ෂ 12 ලක්ෂ 34500ක් වෙන් කරලා මෙතුමා කියනවා අපේ ග්‍රාමීය දුෂ්කර පාසල් වල වැසිකිලි පද්ධතිය වල ප්‍රශ්න විසඳලා තියෙනවා. ඒකට ජල පහසුකම් උත් එක්කලු මේ විසඳන්නේ.
දොළොස් ලක්ෂ පනස්දාහකින් අද කැසිකිලියක් හදාගන්න බෑ ගමක ගෙදරකවත් හරි ටයිල් කරලා. එහෙම තියෙන මේ කොහෙද මේ මිනිස්සයා ජීවත් වෙන්නේ කියලා අපිට ප්‍රශ්නයක් තියෙන ප්‍රායෝගික බිමේ ඉඳගෙනද මේ ප්‍රශ්න වලට උත්තර හොයන්නේ කියලා අපිට ප්‍රශ්නයක් තියෙන නිසා 12 ලක්ෂ 50000කින් කොහොමද මේ උත්තර හොයන්නේ. ඒ නිසා එක පැත්තකින් ඒ වගේ කටයුතු කතා කරන්නේ. ඒ වගේම ඉඩම් ටික අනිත් පැත්තේ නව ඉඩම් ලබා දීම ගැන කතා කරනවා. අලුතෙන් ඉඩ වගා කරන්න ලබා දෙන මේ කතා එකම කතාවේ දෙපැත්තක් තියෙනවා. අලුතෙන් ප්‍රයෝජන ලබාගත්තු ඉඩම් ටික දැනවලු වගා කරන්න. ඒ වගේම අය කියන වන ග්‍රහණයේ අක්කර 50000කින් වැඩි කරනවා. මේ හතර බීරි කතාවක්නේ. දැන් ඒ කියන්නේ අපේ රටේ අපතේ ගියපු පරිභෝජනට නොගත්තු මේ කොහේ හරි ඉඩම් වගේ හංගලා තියා ඉඳලා තියනවද මේ? අක්කර 50000කින් වන ග්‍රහණයත් වැඩි කරනවලු. ඊට පස්සේ තව පාවිච්චියට නොගත්තු ඉඩම් ටික වගා කරන්න නැද්ද? වගා කරන්න දෙනවා තියා අපේ පැතිවල අහිංසක දෙමව්පියෝන්ගේ දරුවන්ට පරම්පරාවෙන් උරුමෙච්ච හේන් ටික පහුගේ කාලේ වන සංරක්ෂණය කියලා වන ජීවික කියලා ගිහිලා ගල් ටික දාගෙන අයිති කරගත්තා. ඒ ඇයට කුඹුරටවත් බහින්න දුන්නේ නැහැ. පරම්පරා ගණනක් හේන කරපු තමන්ගේ කුව ඉඩම අයි කියලා දාලා තියෙනවා. ඒකට පොහොර ටික දෙන්නේ නැහැ කුෂිකර්මතේ. ඒකට දැන් අද අනිත් පැත්තෙන් අය යෝජනා කරලා තියෙනවා මරුමු කතාවක්. තරුණයෙන් අද කුෂිකර්මාන්තයෙන් එකෙන් ඈත් වෙලාලු. ඒ තරුණය කුෂිකර්මාන්තයට ගේන නම අවධානය යොමු කරලා තරුණයෝ 240 දෙනෙක් කුෂිකර්මාන්තේ වෙනුවට ගේන්න එතුමා මිලියන 120ක් වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ මිලියන 0.5ක් එක 240න් බෙදුවාම එක ගොවියෙක් තරුණෙක් ගොවියෙක් බවට පත් කරන්න මිලියන 0.5ක්. ඒ කියන්නේ ලක්ෂ 5ක් මෙතුමා වෙන් කරලා තියෙනවා. ලක්ෂ 5කින් අද අක්කර දෙකමාරක් කුඹුරක් කරන්නවත් පුළුවන්ද? මේ මේ මේක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සඳලු තලාවල ඉඳගෙන මේ ප්‍රායෝගික බිම ගැන දන්නේ නැති නායකයෝ මෙරටේ පත් කරගත්තුගේ ප්‍රතිඵලය තමයි අද මෙරටේ ජනතාවට මේ හිතා ඉන්න මේක කරපුවාම මේ කුෂිකාරු ලොකු කතාවක් ලස්සන කතාවක් තරුණෙන්ට දැන් තරුණයෝ ගෙනල්ලා එතුමා කතාව කියනකොට අද තරුණ කතාව ලිව්වේ දවස් ගානකට කලින්. එතුමා දවස් ගානකට කලින් මේක කියලා මේක ගැලරිය දිහා බලලා කියනවා තරුණයෝ අද විශාල උනන්දුවකින් මේ අයවැය ගැන තියෙන කාරණා නිසා ඇවිල්ලා මේකට දිරිපා බලන්න ඇවිල්ලා ඉන්නවලු. එනිසා එතුමා ඒක දවස් ගානකට කලින් කියනකොට එතුමාම සැලසුම් කරලා ඒ දරුවෝ මේකට ගෙනල්ලා තියලා එතුමාම කියනවා මේ අනේ මේ රනිල් වික්‍රමසිංහගේ අරුම පුදුම අයවැය බලන්න මේ රටේ දමස්ත තරුණයෝ ඇවිල්ලා ඉන්නේ. එතත් ඒ තරුණයෝ පුචූන් කරන්න මොකද්ද මේ කියන්නේ? තරුණයෝ 240 දෙනෙකුට මේ රටේ අලුත් කුෂිකර්මාන්තය වෙනුවෙන් ජෙමු වෙන්න ලක්ෂ 5ක් එක්කෙනෙකුට දෙනවා. අනේ මේ කුණුවරප කතා කියන්න එපා කියන්නේ. මේ රටේ අපි මේ කුඹුරු කරන හොඳ ගොවියෝගේ පුතු අපේ අද ගොවියෙකුට පොහොර ටික දී ගන්න හැකියාවක් නැහැ. ඒක වෙනුවෙන් ලෝක බැංකුවෙන් විද තැන් වලින් ණය ටික හම්බුණා, ආධාර ටික හම්බුණා. ඒ ටිකට Tamanට පොහොර ටික වෙලාවට ක්‍රියා ටෙන්ඩර් ක්‍රියාපටි පාටි හරියට කරලා පොහොර ටික ගෙනත් දීලා මේ රටේ ගොවි කුෂිකර්මාන්තේ ගොනගසුරුවන්ට කටයුතු නොකරපු නායකයා දැන් පම්පෝරි ගහනවා. ඒ නිසා පොහොර ටික නැහැ වගේම අනිත් පැත්තෙන් අද පොහොර නැව වෙනවා කියනවා. හැබැයි පොහොර ටික නැහැ. හැබැයි එතකොට අනිත් පැත්තෙන් කුෂිකර්ම ඇමතිවරයා TSP නැතුව වගා කිරීමක් ගැන කතා කරනවා. පොහොර ගහ හදන්න නැතුව ගහට බණ්ඩි ගහලා ගණ්ඩි පොහොර ගහලා කරල් හදන්න උත්සාහ කරනවා. මේ අගින් මුලින් මැද්දෙන් කොහින්ද මේ කුෂිකර්මාන්තය ගෙනියන්න දන්නේ කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒ නිසා මේ ඔක්කොම දේවල් හැම පැත්තකින්ම ගොවි ජනතාව මත කඩා වැටෙනවා. එතකොට අද කුෂිකර්මාන්තය ගොඩනගන්න කටයුතු කරන වාගේ අනිත් පැත්තෙන් මේ කුෂි ගොවි ජනතාවට පත් වෙලා මුණ දෙන්න ලැදින් ප්‍රශ්න මොනවද? අද බීජේ ටික නැහැ. අනිත් පැත්තෙන් බීජේ ටික පැලවෙන්නේ නැහැ. තියෙන විකත් දැන් බඩිරුන් ගොවියගේ ගිය කන්නොල ගෙනාපුවා ටික ප්‍රමිතියක් නැහැ. එවුවට හොයලා බලන්න, ඒ වගේ මිල පිළිබඳ සාකච්ඡා කරන්න, සාධාරණ මිලක් දෙන්න වැඩ පිළිලක් රජයේ පැත්තෙන් ඉෂ්ට කරලා නැහැ. ඒ වගේ වන්දි මුදල දැන් පහු අපි දැක්ක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගිය අතුරු අයවැය ගේනකොට මම්ම නැගිටලා ප්‍රශ්න කරපුවා. මම උත්තර දුන්නා. මං කිව්වා ගොවියන්ට වන්දි වෙන් කරන්න මෙච්චර මුදලයි දාලා තියෙන්නේ. හැබැයි ඊට වැඩිය ඔබතුමා රනිල් රජිත් මහින්ද රාජපක්ෂගේ ගෙදරලුත් වැඩියා කරන්න මිලියන 400ක් දාලා තියෙනවා කියලා කිව්වා. මෙතුමා කිව්වා නැහැ. මහින්දට අපි 7-5ක්වත් වෙන් කරලා නැහැ කියලා. හැබැයි අද ගොවි ජනතාවගේ වන්දි මුදල් 7-5ක්වත් ගෙවලා නැති වෙනකොට මිලියන 400 වෙනුවට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ගෙදරලුත් වැඩියා කරන්න මිලියන 1035ක් මේ වෙනකොට ගෙවලා තියෙනවා. හැබැයි ගොවියා ගැන කතා කරනකොට දැන් කියපු දෙයද? ඒ නිසා මේ අයවැයත් කියන්නේ කියන දේ පැත්තකට දාලා නොකියන දේ ඉෂ්ට කරන අයවැයක් කියන එක අපිට බොහොම පැහැදිලිව පේන නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමාටවත් මේ ඉන්න එක මිනිස්සුෙකුටවත් අද මේ රටේ තත්ත්වය අවබෝධ කරගෙන උත්තර දෙන්න වෙනස. අද මේ රටේ සහ ලෝකෙ අපිත් එක්ක හිටගන්න ලෑස්ති. ඒකට කියන්නේ ජනමතයේ සහිත ආණ්ඩුවක් ඔබතුමාලා හදාගනින්න අපි උදව් කරන්න නැගීටින්න කියලා. ඒ නිසා කුහකකම් පැත්තකින් තියලා මේ රටේ අරගලයට සාප කර කර ඉන්නේ නැතුව අරගලය නිසා ඔබතුමාලා සිළු අපේක්ෂාවන් බිඳවැටුණු නිසා ඒවට සාප කර කර ඉන්නේ නැතුව මේ රටේ සැබෑ ජනමතයත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් විදිහට ජනමතේ විමසා බලන්න කටයුතු කරන්න මැතිවරණ වලින් පලා යන්න නැතුව කටයුතු කරන්න ලැහැත් වෙන්න කියන ඉල්ලීම කරමින් සිළු දෙනාටම ජය වේවා කියන මනින බොහොම
දුස්සදී කර මන්ත්‍රීතුමා. ඊළඟට ජානක වක්කුඹුර අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා.
මුලසුනේ ගරු මන්තුමනි, ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරපු අයවැය ලේඛනයේ එතුමා බොහොම කෙටියෙන් පැයකමාරක් වගේ කෙටි කාලකදී ඒකේ තිබිච්ච සියල්ලම කිව්වේ නැහැ. දැන් මේ අයවැය ලේඛනයේ මේ රටේ කරන වැඩ විශාල ප්‍රමාණයකට එතුමා මුදල් වෙන් කරලා තියෙනවා. එතුමාගේ කතාවේ කියපු එහෙකවත් මිලියන 200කට වැඩි කිසි දෙයක් කිව්වේ නැහැ. ඒක නිසා ජනාධිපතිතුමා මේ රටේ කෘෂිකර්මාන්තයට අත්‍යවශ්‍ය කරන කාරණාව තමයි පොහොර. හැබැයි පොහොර වලට සහනාධාරයක් දුන්නේ නැත්නම් ලෝක වෙළඳ පොලේ පොහොර මිල වැඩිවීමත් එක්ක මේ රටේ ගොවියට ගොවිතැන් කරන්න අමාරුයි. ඒක නිසා එතුමාට මේක ඊයේ දවසේ කිව්වා නම් මිලියන 56,263ක් පොහොර සහනාධාරය සඳහා වෙන් කළා තියෙනවා. වැඩිම මුදලක් මෙරටේ ගොවි ජනතාවගේ සෑම ගොවියෙකුටම පොහොර ලබා දෙන්න මේ මුදල වෙන් කළා දීලා තියෙනවා. හැබැයි එතුමා එක කතාවේ කිව්වේ නැහැ. ඒක නිසා එතුමා මේක ලබන අවුරුද්දේ මේ වැඩපිළිවෙල අයවැය ලේඛනයේ තියෙන වැඩපිළිවෙල යථාර්ථයක් බවට පත් කරන්න අවශ්‍ය කරන කටයුතු කළා තියෙනවා. මේක න පසු විපරමක් කරන්න අයවැයක් ඉදිරිපත් කළා. ඊගව අවුරුද්දේ අයවැය ඉදිරිපත් කරනකොට අපි බලන්න ඕනේ ඉදිරිපත් කරපු අයවැයෙන් 100% කීයක් කරාද කියලා. ඒක නිසා මේ අයවැයෙන් අපි බලාපොරොත්තු වෙන රටේ වැඩ කොටසක් කරලා පෙන්නන්න. ඒ නිසා පහුගිය මේ 2022 බැලුවොත් අයවැය ගෙනාවට ඒ අයවැය තිබිච්ච කාරණා ඉෂ්ට කරන්න බැරි වුණා යම් යම් ප්‍රශ්නත් එක්ක රටේ. හැබැයි මේ අයවැය හරහා ලොකු මුදලක් මේ රටේ වෙන් කරලා තියෙනවා. දැන් අපේ රටේ දරුවන්ට මන්ද පෝෂණය කියලා කියනවා, ත්‍රිපෝෂණය කියලා කිව්වා. ඒ ත්‍රිපෝෂණ ලබල් දෙන වැඩසටහන මිලියන 12,240ක් වෙන් කරලා තියෙනවා. ඉතින් ජනාධිපතිතුමා මේක කිව්වද? එකක්වත් කිව්වේ නැහැ. මේ වගේ වැඩ පිළිවෙලක් එක්ක එතුමා මේ අයවැය හදලා තියෙනවා. අපි දන්නවා අමාරුම මොහොතක තමයි මේ අයවැය ගේන්න කටයුතු කරේ. අපේ රටේ මාර්ග පද්ධතිය හදලා ඉවර කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම මේ කොළඹ එහෙම නැත්නම් ගම්පහ මේ වගේ දිස්ත්‍රික්කවල විශාල ප්‍රමාණයක් මාර්ග හැදුවත් රටේ වැඩි ප්‍රදේශවල මාර්ග පද්ධතිය එහෙම පිටිම හදලා නැහැ. අපි බැලුවොත් එහෙම ප්‍රාදේශ සභා මාර්ග එක්කම පළාත් සභා මාර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන් යම් කිසි කොටසක් හෝ නඩත්තු කරලා තියෙන තත්ත්වයෙන් පවත්වාගෙන යන්න, එහෙම නැත්නම් අලුතෙන් හදන්න අපි පළාත් මාර්ග සංවර්ධනයේට ඒකෙ මිලියන 6000ක් එතුමා වෙන් කළා තියෙනවා. ඒකම ග්‍රාමීය පාලම් ගම්බද ප්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතාවයක් තමයි. වහින දවස්වලට දරුවෝ ඉස්කෝලේ ගිහිල්ලා එක්ක ඉස්කෝලේ යන්න බෑ, නැත්නම් ගිය දරුවට එන්න බෑ. මගේ මැතිවරණ කොට්ටාසේ විශාල පාලම් තොගයක් තව හදන්න තියෙනවා. මගේ අමාත්‍යංශයේ යටතේ ඒ සඳහා මිලියන 5000ක් වෙන් කළා දීලා තියෙනවා. එකම මේට ඉස්සෙල්ලා ප්‍රාදේශ සභාවල අඩුම ආදායම් තත්ත්වයක් තියෙන ප්‍රාදේශ සභා නංවන්න පුරනගමු කියලා වැඩසටහනක් කරා. ඒකේ දෙවැනි අදියරට එතුමා මිලියන 2000ක් දීලා තියෙනවා. පුරනගමු වැඩසටහන නැවතර ප්‍රාදේශ සභාවලට ලබලා දීලා ඒ ප්‍රදේශ සංවර්ධනය කරන්න. මේ එකක්වත් ජනාධිපතිතුමා එතුමාගේ කතාවේදී කිව්වේ නැහැ. ඒ වගේම sannivedana තාක්ෂණෙත් එක්ක ඊ ග්‍රාම නිලධාරි කියන වැඩ කටයුත්ත කරන්න මිලියන 1500ක් වෙන් කළා තියෙනවා. ඉතින් මේ එක්කෙන් බැලුවොත් පළාත් සභාවල අද අක්‍රීය වෙලා තිබුණා. ආණ්ඩුකාරතුමාලා යටතේ ඒ පළාත සංවර්ධනය කිරීම සඳහා අපේ අමාත්‍යංශෙන් මිලියන 29,320ක් වෙන් කළා තියෙනවා පළාත් සංවර්ධනය සඳහා පළාත් සභාවලට ලබලා දෙන්න. එක්කෙන් බැලුවොත් අඩු ආදායම් තියෙන ප්‍රාදේශ සභාවල අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන මිලියන 2500ක් වෙන් කළා තියෙනවා. මේ වගේ විශාල මුදලක් මේ අයවැයෙන් වෙන් කළා තියෙනවා මේ රටේ සංවර්ධනය කරන්න. ඒ වගේම පහුගිය කාලේ ජීවත් වෙන්න අමාරුකම් තිබිච්ච අයට අපි මාස 4 රුපියල් 5000 ගානේ ලබලා දුන්නා. ලබන අවුරුද්දේ මාස 4කට එකෙන් මුදල් වෙන් කළා තියෙනවා. ඒ වගේම ආබාධිත පුද්ගලයන් සඳහා මේ සෑම එකකටම මුදල් වෙන් කළා තියෙනවා. ඉතින් අපි අමාරුකම් කොච්චර තිබුණත් ඒක සංවර්ධන කටයුතු වගේම අනිකුත් කටයුතු කරන්න යම් කිසි මුදලක් වෙන් කරලා තියෙනවා. ගොඩක් අය බලාගෙන ඉන්නේ මේ වැඩ කරන්නේ කොහොමද කියලා අහනවා එක අතකින්. කරන්න නැතුණහන් කියනවා කිසි දෙයක් කරන්නේ නැහැ කියලා. දැන් අද අපි බැලුවොත් එහෙම ඊගවට අහනවා සල්ලි හොයාගන්නේ කොහොමද කියලා. මේකට බදු ගහනවද කියලා අහනවා. මේක කොහෙන්ද එන්නේ කියලා අහනවා. ඒක හදන්න නැතුණන් අහනවා ඇයි මේක හදන්න නැත්තේ කියලා. ඒක නිසා අපි ඔක්කොටම යුතුයකමක් තියෙනවා මේ රටේ පුරවැසියා වෙනුවෙන් කටයුතු කරන්න. ඒ නිසා ඒ යෝජනා ගේනවා නෙමෙයි තියෙන යෝජනාවක් කරන්න බෑ කියලා කියන්න තමයි ඉන්නේ. අපි ඒගොල්ලන්ට කියනවා ලබන අවුරුද්ද මැයි මාසෙ වෙනකොට මේ යෝජනා ක්‍රියාත්මක වුණාද නැද්ද කියලා හිටන් අහන්න. ඒකට අපි ඒකට උත්තරේ දෙනවා. හැබැයි මේ 2022 අවුරුද්ද වගේ පඩාකප්පල්කාරී කටයුතු කරන්න නැතුව මෙරට තවත් අගාධයට යන්න නැති වෙන්න සංචාරක එනකොට ඒක නවත්තන්න හදන්න නැතුව අපේ රටට මුදල් එවන්න හදනකොට ඒක නවත්තන්න නැතුව ඒ එවන අයට හැරි මුදල් ටික එවන්න දෙන්න ආයෝජකෙක් එනකොට ඒ ආයෝජකයා එන එක වළක්වන්න හදනවා ඇරෙන්න එන්න අවශ්‍ය කරන කටයුතු කරන්නේ නැහැ. එසේ අපි බලාපොරොත්තු වෙනවා රටේ ආදායම් වැඩි කරගන්න. මේ ආදායම් වැඩි කරගන්න නම් අපි මේ වියදම් කරනවා වගේම අපි නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. ඒක නිසා තමයි රජයේ සතු ඉඩම් එක්කම වැවිලි සමාගම් සතු ඉඩම් වගා නොකරපු ඉඩම් මේ රටේ තරුණ තරුණයන්ට දීලා ඒ අය මේ වගාවට යොමු කරන්න ජනාධිපත්‍යව හොඳ යෝජනාවක් ගහලා තියෙනවා. අපි බැලුවොත් එහෙම තරුණ තරුණයන් ලක්ෂයකට අක්කර ලක්ෂයක් අක්කරේ ගන්න දෙන්න මේ රටේ ඕන තරම් ඉඩම් තියෙනවා. වවන් නැති ඉඩම්. හැබැයි යව්වහම කියනවා වතු සමාගම් වලින් දැන් අවුරුදු 20ක් 25ක් මේ සමාගම් 30 අවුරුදු බද්දට අරගෙන ගිහිල්ලා තාමත් දෙන්නේ නැති වෙන්න තමයි ඉන්නේ. අපි බැලුවොත් එහෙම ඒ අයට දීපු කාර්ය ඒ අය ඉෂ්ට කරාද කියලා. ඒ කාර්ය ඉෂ්ට කරලා නැහැ. දැන් අන්තිම කාලේ කියලා අලුතෙන් වගාවක් කරන්නෙත් නැහැ. එවනම් අපිට තියෙන්නේ දීර්ඝකාලීන බද්දකට මෙරට මේ ඉඩම් අලුතෙන් වගා කරන්න කැමති පිරිසකට ලබලා දෙන්න. ඉතින් දැන් ඒක කියනකොට අහනවා කොහෙද ඉඩම් කියලා අහනවා. දැන් මේටි ඉස්සෙල්ලා කිව්වා අපේ රටේ වනගහනය වැඩි කරන්න. අක්කර 50,000ක් අලුතෙන් වනගහනය වැඩි කරන්න ජනාධිපත්‍යව මේක යෝජනාවක් කළා තියෙනවා. මේක හංගගෙන හිටපු ඉඩම්ද කියලා අහනවා. දැන් වනරක්ෂණ දෙපාර්තමේන්තුවේ යටතේ තියෙනවා ඉඩම් වගාව කරපු නැති ඒවා. වගාවක් නැති ඉඩම් විශාල ප්‍රමාණයක් තියෙනවා.
ඔබතුමා තා විනාඩි දෙකක්.
ඒක නිසා මේගොල්ලන්ගේ අපි අහන්න කැමති වනරක්ෂණ දෙපාර්තමේන්තුවේ තියෙන ඉඩම්වත් අඳුරනවාද කියලා. ඒ ඉඩම් ඔලා නැවත වගාවක් කරන්න ඕන. මේ වන වගාව කරලා ඒක කරන්න නම් එයාට සල්ලි දීලා ඒ අවශ්‍ය කරන කටයුතු කරන්න ඕන. එමෙ නැත්නම් ඔහේ නිකන් ඉඩම් තියෙනවා. ඒ නිසා ඒක කොහෙද තියෙන්නේ කියලා අහනවා. දැන් අපි බලාපොරොත්තු වෙනවා මේ අයවැය යථාර්ථය බවට පත් කරන්න මේ අයගේ සහයෝගය ලැබලා දෙයි කියලා. ගොඩක් වෙලාවට කියන්නේ හැම එකම පේන්නේ මෙයට මේ විරුද්ධ පක්ෂේ ඉන්නකොට නරක දෙයක්ම තමයි පේන්නේ. මේකේ හොඳ දෙයක් ඇත්තෙම නැද්ද කියලා අහුවාම ඒත් උත්තරයක් දෙන්නේ නැහැ. මේ අපේ අධ්‍යාපන ඇමතිතුමාත් ඉන්නවා. එතුමා දන්නවා දැන් මේ අවුරුද්දේ විශ්වවිද්‍යාල වලට යන්න බැරි දරුවන් පෞද්ගලික අංශයේ විශ්වවිද්‍යාලයකට යන්න රජයෙන් මුදලක් ලැබලා දුන්නා පොලි රහිත. ඒ මුදල ඒගොල්ලන්ගෙන් ලබා ගන්නේ ඒ අය විශ්වවිද්‍යාලයෙන් එළියට ආවට පස්සේ රස්සාවක් කරනකොට තමයි ඒක ඒ අයගේ මුදල අය කරගන්නේ. ඒක මේ අවුරුද්දෙත් 2023 අවුරුද්දටත් මුදල් වෙන් කරලා දීලා තියෙනවා. ඒක නරකද? ළමයි 5000ක් අලුතෙන් විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙච්ච දරුවෝ පෞද්ගලික විශ්වවිද්‍යාල වල ගිහිලා ඉගෙන ගන්නවා. ඒ කොච්චර හොඳයිද? ඉතින් ඒ දරුවන්ට අම්මා තාත්තට සල්ලි නැති වුණත් මේ වැඩපිළිවෙලින් හින්දා තමන්ගේ දරුවට පෞද්ගලික විශ්වවිද්‍යාලයක හරි ඉගෙන ගන්න පුළුවන්කමක් ලබලා දීලා තියෙනවා. අලුතෙන් මේ විශ්වවිද්‍යාල වල පහසුකම් ලබලා දෙන්න මුදල් වෙන් කරලා දීලා තියෙනවා. ඒක නිසා මේ අයවැය ඕන කෙනෙකුට ඕන පැත්තකට කතා කරන්න පුළුවන්. එසේ අපි හිතනවා ජනාධිපතිතුමා දැක්මක් සහිත
ඔබතුමාගේ කාලය අවසන්
අයවැයක් ඉදිරිපත් කළ දිනා. තව විනාඩියක් දෙන්න. පෙරක් අය කියනවා ජනාධිපතිතුමා අවුරුදු 20ක් ඉස්සරහට මේකේ කතා කරලා තියෙනවා කියලා. ඒක තමයි දැක්ම කියන්නේ. එතුමාගේ වයස නෙමෙයි බලන්න ඕනේ. මේ රට අනාගතය ගැන. අදත් මම ඉගෙන ගත්ත ඉස්කෝලේ දරුවෝ 200ක් රත්නපුර ඇලෝසියස් විද්‍යාලේ කොච්චර හොඳයිද? ඒ දරුවන්ගේ අනාගතයට තමයි අපි මේ රට ඉස්සරහට ගෙනියන්න ඕනේ. මගේ වයස කීයද? මං තාම කොච්චර කල්ද ඉන්නේ? මං ඉන්න කාලේ විතරක් මේක මොරගෙන ඉතිහාන් ඇද්ද කියනවට වඩා ජනාධිපතිතුමාගේ වයස නෙමෙයි බැලුවේ, අනාගතය ගැන බලලා තමයි එතුමා කියන්නේ මේ රට මෙතෙන්ට ගෙනියන්න ඕනේ කියලා. ඉතින් අපි අද ඉඳී හෙට නැති වෙයි. ඒක නිසා රටක් ගැන හිතලා අපි කටයුතු කරන්න ඕනේ. මේක බලේ පිළිබඳව මේක ගන්නෙ කොහොමද කියන අදහස එක්ක නෙමෙයි, මේ අයවැය යථාර්ථයක් බවට පත් කරන්න සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලා සිටින්. මට කාලය ලබා දෙමින් පිළිබඳව පුතුමාට ස්තුතිවන්ත වෙමි. මලිනා ස්තුතියි.
ස්තුති කරව අමාත්‍යම. ඊළඟට සරන් නිශාන්ත පෙරරා ගරු අමාත්‍යම, ඔබතුමාට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා.
ස්තුති ගරු මන්තුමනි, වේලාව ලබා දීම පිළිබඳව 2023 වසරේ අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී අදහස් දැක්වීමට අවස්ථාව සැලසීම පිළිබඳව මම හදවතින්ම සතුටු වෙනවා. අපි අයවැයක් කියලා කියනකොට රටේ ජනතාව 48 නිදහස ලැබිච්ච දා ඉඳලා මේ වෙනකන් එක ජනතාව පුරුදු වෙච්ච දෙයක්. මොනවාද අපිට ලැබෙන්නේ? පඩි වැඩි වෙනවද? බඩු මිල අඩු වෙනවද? සහන ලැබෙනවද? මොනවාද අපි වෙනුවෙන් මේ අයවැය හරහා ලැබෙන්නේ කියන එක තමයි ජනතාව බලාගෙන ඉන්නේ. ඇත්තටම ඒ සාම්ප්‍රදායික අයවැයට එහා ගිය හෙට දවස ගැන හිතලා තිත්ත වුණත් ඇත්ත ඉදිරිපත් කරපු අයවැයක් කියලායි මම විශ්වාස කරන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කරපු අයවැය. ඒ නිසා අපි රටක් හැටියට කල්පනා කරන්න ඕන මේ රටේ නායකයාගේ අතේ ඇලඩින්ගේ පුදුම පහන තියනවා නම් පඩි වැඩි කරන්නත් පුළුවන්, බඩු අඩු කරන්නත් පුළුවන්, සහන දෙන්නත් පුළුවන්, හැමදේම කරලා ඉවර කරන්න පුළුවන් ඇලඩින්ගේ පුදුම පහන වගේකක් තියෙනවා. හැබැයි මෙතුමා මේ රට බාර ගන්න ඉස්සෙල්ලා අපේ රට දිවිච්ච තැන ගැන අපි අපේ හෘද සාක්ෂියෙන් අහන්න ඕන. මහා කිලෝමීටර් ගණන් දිග තෙල් පෝලිං, ගෑස් පෝලිං, පැය ගණන් කප්පාදු කරන විදුලිය, ආහාර හිඟය, ජනතාව ඉතාමත්ම අපහසුතාවයට පත්වෙච්ච වෙලාවක්. රට මෙතරට වැටෙන්න ප්‍රධාන හේතුව මම විශ්වාස කරන්නේ අපේ රටේ නිදහස ලැබිච්ච දා ඉඳලා ගරුමන්තුමනේ මේ වෙනකන් නායකයෝ කී දෙනෙක් මේ රට පාලනය කෙරුවත් අපි සර්වපාක්ෂික සාකච්ඡාවක් තියලා අපේ රට කොහොමද කරන්න කියන කාරණය සම්බන්ධව ජාතික ප්‍රතිපත්තියක් හදාගත්තේ නැති රටක් අපි. මේකට එක පැත්තකින් මහජන නියෝජිතයට බර දාලා ගහනවා වගේම අනෙක් පැත්තෙන් රාජ්‍ය නිලධාරියත් මේකට වග කියන්න ඕන කියලායි මම විශ්වාස කරන්නේ. අපේ රටට අල්ලපු රට වෙච්ච ඉන්දියාවේ ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා නම් අපේ රටට අල්ලපු රට වෙච්ච ඉන්දියාවේ මොන ආණ්ඩුව වෙනස් වුණත් ඒ ජාතික ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නැත්තම් අපේ රට ඇතුලේ විතරක් ආණ්ඩුව වෙනස් වෙද්දී ශ්‍රී ලංකා ආණ්ඩුවක් කරනවා නම් නිලධාරියා නිල් පාට ටයි එක දාගන්නවා. පොහොට්ටු ආණ්ඩුවක් කරනවා නම් මෙරුන් කලර් එකේ ටයි එක දාගන්නවා. UNP ආණ්ඩුවක් කරනවා නම් කොළ පාට ටයි එක දාගන්නවා. මේ එකම නිලධාරියා මහජන නියෝජිතයොත් එක්ක ඔහුගේ හිතසුව පිණිස සහ තම තමන්ගේ වාසිය සඳහා වැඩ කරපු සමහර නිලධාරීත් මේකට වග කියන්න ඕන කියලා මම විශ්වාස කරන්නේ. ඒ නිසා අපි නැවත වතාවක් අපි ආපු ගමන පිළිබඳව අහපව් හැරිලා බලන්න ඕන අවස්ථාවක් කියලා මම විශ්වාස කරන්නේ. නිසා මේ වෙලාවේදී අපිට මතකයි COVID-19 වසංගතය ආපු වෙලාවේ අපි මොකක්ද මේකට ගන්න පියවර පිළිබඳව අරලියගහ මන්දිරයට අපි සියලු පක්ෂ නායකයන් කැඳෙව්වා. අරලියගහ මන්දිරයට කැඳවුවාම අපේ පක්ෂ නායකින්ගේ විශාල පිරිසක් ආවේ නැහැ. අපි එන්නේ නැහැ උතන්ට. අපි මොකටද ඔතනට එන්නේ? අපි පාර්ලිමේන්තුව කැඳවුවොත් විතරයි එන්නේ කියලා. ඒ නිසා කවුද මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. මේ රට ඔබ තමුන්නාන්සල අපි කවුරුත් ඉපදිච්ච රට. අපි කවුරුත් මැරෙන රට. අපි කවුරුත් මිහිදන් කරන මේ ආදරණීය මාතෘභූමිය වෙනුවෙන් ගණ්ඩ තියෙන තීන්දුව තීරණ ගන්නකොට මේ ආණ්ඩුව UNPද ශ්‍රී ලංකාවද JPද සම සමාජද එහෙම නැත්නම් තවත් වෙන මොකෙක හරිද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ රට වෙනුවෙන් ගන්න තියෙන තීන්දුව ටික කියලායි මම විශ්වාස කරන්නේ. ඒ නිසා එදා COVID-19 කමිටුව හදන්නකොට මගේ අරපු පක්ෂ නායකින්ට මම කියනවා ඔබගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න ඔබ එදා ගත්ත තීන්දුව හරිද කියලා. ඒ නිසා මට මතකයි එදා රට ඉතාමත්ම නරක තැනකට තල්ලුලා ඉද්දිත් සමහර පක්ෂවල උදවිය තමුන්ගේ දේශපාලන පක්ෂේ තමුන්ගේ බංකොලොත්වෙච්ච දේශපාලන පක්ෂය ගොඩනගන් ඒ රට වැටිලා තියෙන තත්ත්වයෙන් තවදුරටත් පල්ලෙහාට වැටුණා. ඔවුන් සමහර රාජ්‍ය නිලධාරී ඉදිරියට දාගෙන උද්ඝෝෂණ පැවැත්වුවා. එදා සෞඛ්‍ය අංශයෙන් කියද්දී පොකුරු ගහෙන්න එපා එක්කහුවෙන්න එපයි කියලා. මේ අය COVID-19 ගෙන්වා හැරීම සහ බෙදා හැරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරුවා. සමහර රාජ්‍ය නිලධාරී මැරුණා මේ වැඩේට ගිහින්. ඒ නිසා ඒ බංකොලොත්වෙච්ච දේශපාලන පක්ෂ තමුන්ගේ දේශපාලන අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න බොරදියේ මාළු බෑවා කියලායි අපි විශ්වාස කරන්නේ. මේකේ ප්‍රතිඵලයක් හැටියට රට හොඳට තියෙන රට යනකොට කිව්වා දැන් රට වහන්න ඕන වහාම රට වහන්න ඕනයි කියලා. මට මතකයි දා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කිව්වා රට වහන්නම්. හැබැයි ආර්ථික වශයෙන් රට කඩා වැටුනොත් මට පෞද්ගලිකව දෝෂාරෝපණය කරන්න එපයි කියලා. ඒ නිසා ඒ උද්ඝෝෂණය කරපු වැඩ වර්ජනය කරපු පාර බැහැපු කෑ ගහපු රට වහන්නයි කියලා කියපු ඒ බංකොලොත්වෙච්ච දේශපාලන පක්ෂත්වයක් කියන්න ඕන රටර වෙච්ච තත්ත්වයට. තත්ත්වය මෙහෙම ඉස්සරහට යනකොට ජනතාව පාරට බැස්සා උද්ඝෝෂණ කරා. උද්ඝෝෂණ වලට මිනිස්සු මැරුණා. පාරවල් දිගේ මිනිස්සු මැරෙන තත්ත්වයට පත් වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 77 දෙනෙකුගේ නිවාස ගිනිබත් කරලා දැම්මා. එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අමුඅමුවේ මරලා දැම්මා. මැරුවා විතරක් නෙමෙයි මිනිය ගන්න දෙන්න නැතුව පැය 7ක් 8ක් 10ක් ඒ මලමිනියට අගෞරව කෙරුවා. ඒ නිසා මෙන්න මේ තත්ත්වය තුළ සමහර උදවිය එදා මහින්ද රාජපක්ෂ මහත්තයා ඉල්ලා සිටින්නයි කියලා කිව්වා. පෞද්ගලිකව අපි විශ්වාස කරපු දේ තමයි මේ ප්‍රශ්නට විසඳුම් තිබුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාගා. එතුමා කියන දේ ඇහුවා නම් මේ රට මේ තත්ත්වයටපත් වෙන්නේ නැහැ. එතුමත් එක්ක වැඩ කිරෝ නම් මේ රට මේ තත්ත්වයටපත් වෙන්නේ නැහැ. සමහර ලාවට එතුමා කියන දේවල් ගණන් ගත්තේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඉල්ලා අස්වීමෙන් පස්සේ මේ පාර්ලිමේන්තු නියෝජනය කරන සියලු පක්ෂවල නායකින්ට කතා කරලා කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පෞද්ගලිකව කතා කරලා කිව්වා අග්‍රාමාත්‍ය ධුරේ බාර ගන්න කියලා. සමහර උදවිය බුදු අම්මෝ මට බැරියෝ කියලා පැනලා දිව්වා. සමහර උදවිය කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉල්ලාසන්නේ එහෙම උනොත් මම බාර ගන්න කියලා. සමහර උදවිය අර අන්දරේ කිව්වා වගේ කතාවලුත් කිව්වනේ. සමහර උදවිය අර අන්දරේ කියනවා මහා ලොකු ගලක් තියෙනවා මේ ගල උස්සලා පැත්තකින් තියන්න කියලා කිව්වම කියනවා රයිට් මම ගල උස්සලා පැත්තකින් තියන්නම් මට කළු හීනටි හාලේ බතුයි කළු කුකුල් මාසෝයි කන්න දෙන්න ඕන මාස ගන්න. ඉතින් හොන්දර බඩ බිරලකන් අන්දරේ කාලා ගල උස්සන්න ගියා. කට්ටිය මැනවා අන්දරෙත් එක්ක මේ ගල උස්සලා බලන්න. අන්දරේ ලේන්සු අරන කර හැම පිහලක් ගුවා ඔය කට්ටිය මේක හොයලා මට දැන් කර උඩින් ගල තියන්න ඕක කියලා. ඊට පස්සේ කට්ටිය කියලා ඉතින් තමුන්නාන්සල කිව්වේ මේක උස්සනවයි කියලා. අවසානයේ අන්දරේ කියලා ඉතින් තමුන්නාන්සල කට්ටරම එක්ක හොයලා උස්සලා කර උඩින් තියන්න බැරි මං කොහමද කරේ තියාගන්නේ කියලා. ඒ නිසා ඒ සමහර දේශපාලන පක්ෂවල උදවිය ඒ අය කියන්නේ රට යාලට දෙන්නලු දුන්නාට පස්සේ කරලා පෙන්නන්නම්. රට කරන විදිහ ගැන ප්‍රතිපත්තිය ගැන වැඩපිළිවෙල ගැන යාලගේ ඉලක්කයක් වැඩපිළිවෙලක් මොකුත් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ නිසා ඒ උදවිය ඉස්සරහ පිට අපි දකින්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ රට වෙනුවෙන් වගකීමක් බාරගත් කෙනෙක්. රට වෙනුවෙන් එතුමා ගත්ත ඒ වගකීම බාර ගන්නකොට එතුමයි අපි ප්‍රතිපත්ති දෙකක ඉන්නේ. එතුමයි අපි වැඩපිළිවෙළ දෙකක ඉන්නේ. හැබැයි මේ ආණ්ඩුව කාගේද කියන එක මේ වැදගත් වෙන්නේ. මේ රට අපේ. මේ රට වෙනුවෙන් අපිට පැවරෙන වගකීම මොකක්ද? ඒ වගකීම අපි බාර ගන්න ඕන. අද කවුරු කොහොම කිව්වත් මේ රටේ යම්කිසි වැඩපිළිලක් යම්කිසි ඉලක්කයක් යම්කිසි සාර්ථක වැඩසටහන ක්‍රියාත්මක වුණේ 2005 මහින්ද රාජපක්ෂ මහත්තයාට බාරගත් වෙලාවේ. එතුමා බාරගද්දි රටේ තිබිච්ච ණය ප්‍රමාණය රුපියල් විදිහට ගන්න කෙරුවොත් ට්‍රිලියන් 2යි. එතුමා රට බාරගද්දී මහ මුහුදෙන් 3/2ක් කොටින් ගැතර ගිය වෙලාවක මහ පොළොවෙන් 3/1ක් කොටින් ගැතර ගිය වෙලාවක දරුවා පාසලට ගිහිල්ලා එළියට නිකන් ගේට්ටුව ගාව මුර කරන වෙලාවක එතුමා රට බාර අරගෙන රටේ යුද්ධය අවසන් කෙරුවා, රට සංවර්ධනය කෙරුවා, රටේ මහා දෙවන්ත සංවර්ධනයක්, රටේ වරායවල් ගුවන්තරවල් අධිවේගී මාර්ග අස්සක් මුල්ලක් නැර විදුලිය, ගම නැගුම, මග නැගුම, දිවි නැගුම මහා දෙවන්ත සංවර්ධනයක් කරලා මේ රට යුද්ධේ නැති සංවර්ධන රටක් බවට පත් කරව විතරක් නෙමෙයි ලෝකේ ආර්ථික වර්ධන වේගයේ ලෝකේ දෙවැනි තැනට අපේ රට ගෙනාව. මේ අනකොට තමයි 2015 ජනවාරි මාසේ 8 වෙනිදා ජනවරමක් දෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට. එතුමාගේ වසර 4.5 කාලය අස තමයි මේ රට ආපස්සට හැරුණේ. ඒක තමයි ඇත්ත. තිත්ත වුණත් ඇත්ත ඒක. නිසා ඒ කාලය තුල මහින්ද රාජපක්ෂ මහත්තයා රට බාරගද්දී තිබුණේ ණය ප්‍රමාණය ට්‍රිලියන් 2යි. අර කියපු සියලු සංවර්ධනය කරන්න යුද්ධේ ඉවර කරන්න එතුමා ණය වුණේ ට්‍රිලියන් 5යි. එකතුව රුපියල් විදිහට ගත්තොත් රුපියල් ට්‍රිලියන් 7යි. 2015 ජනවාරි මාසේ 8 වෙනිදා ඉඳලා වසර 4.5 කාලයක්
අස්සේ
මේ රට දෙගුණකින් ණය ගොන්නක් වට පත් කරා විතරක් නෙමෙයි වරාය නගරය නතර කරා. අපේ වරාය 99 අවුරුද්දකට බදු දුන්නා. ජාතික සම්පත් නැති වුණා. ඒ සියලු දේවල් උනේ සිරිසේන ජනාධිපතිතුමාගේ කාලේ. හැබැයි අපි ආපස්සට හැරිලා කාටවත් චෝදනා කරන්න වැඩක් නැහැ. මේ රට ගොඩනැගීමේ වගකීමට අපි අත්වැල් බැඳගැනීම කියන යෝජනාවයි මේ වෙලාවේ මම ඉදිරිපත් කරන්නේ.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමා. අද දිනට නියමිත සභාව වැඩකටයුතු අවසන් වෙනවා.